සාදු. නිදාස් 17 වසරේ 8 වෙනි මාසේ 8 වෙනිදා මෙත් සිසිල භාවනා සම්සුනේ ආරම්භය පැවැත්වෙන වැඩසටහන සවස් භාගයේ සම්පත්‍යාව දේශනා දිනකට ලබන්න පුළුවන් දැනුමේ සීමාවක් තියෙනවා වෛද්‍ය විද්‍යාත්මකව. මතක තියාගන්න පුළුවන් වචනවල සීමාවක් තියෙනවා. දැනුවත් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා පොතේ හැටියට. දැන් ඒ සීමාව ඉක්මවල යන්න ලැබිලා තියෙන්නේ මේ දවසකට දෙකකට කාලයක දිගට ධර්මයේ යෙදෙනවා. නමුත් ඒක පුජ්‍යලයාගේ පුජ්‍යලයාට ඒ ශක්ති විශේෂය විවිධ ධර්ම අවබෝධයේ පිණිස විශේෂයෙන් එක දිගට මහන්සි වෙන එක හොඳයි. ධර්මයෙන් එකතු වෙන කුසලයක් තියෙනවා, ධර්ම කුසලයක්, ධර්ම බලයක්. ආයි ධර්මයේ යෙදෙන්නේ නැතුව වෙන අතකට යොමු වෙච්ච ගමන් අර ධර්මයේ බලය අඩු වෙනවා. ඒක තමයි ඔය කියන්නේ බණ අහනකම් හොඳයි, බණ අහන්න නැතුව දවස් දෙකක් තුනක් යනකොට ආයි මනස අර පෙර තිබ්බා වගේමයි කියලා කියන්නේ. ඒකට හේතුව අර කුසලිය බැහැලා ගිහිල්ලා ඉතුරු වෙලා ගිහිල්ලා. ඒකට ධර්මයේ ශක්තිය නෙමෙයි වැඩෙන්නේ, අර ලෞකික ඇලීම් ගැටීම් වල ශක්තිය ඉන්නේ වැඩෙන්නේ. ඒ නිසා ධර්මයේ එක දිගට අවබෝධය පිණිස ඒක දෙන එක බොහොම හොඳයි. මට දුන්න හොඳ උපදේශයක් තමයි මේ ටිකින් ටික අර මඩේ හොද මඩේ දානවා කියලා කතාවක් තියෙනවා. එහෙම මනස හොද මඩේ දාන්න නැතුව එක දිගටම මනස පිරිසුදු කරගෙන සෝදගෙන දිහා ඉක්මනින් මේක කෙලවරක් දක්වන්න පුළුවන්. එහෙම දැකපු අය ඉන්නවා. ඒ වචනේ අහලා රේඩියෝ ටීවී එන්න ඔක්කොම අනිත්‍යත් ගන්න එක දිගට ධර්මය අහන්නයි පුරුදු කරන්නයි හදවතින් හැබැයි කැප වෙනවා. හිත වෙන දිහාවක උඩින් නිවන දකින්න බෑ. හදවතින් ආත්මයෙන් දකින්න දෙයක් මේක. බොරුවට කාටවත් නිවන දකින්න බෑ. ternary ප්‍රෝඩාවක් කරලා බොරුවක් කරලා කවදාවත් නිවන දකින්න බෑ. මේක ආත්මයෙන් දකින දෙයක්. මුළු ආත්මය. ඔබ තේරෙනවද මොකද මේ ආත්මය කියලා කියන එකෙන් අදහස් කරන්නේ? බොරුවක් නැති, වංචාවක් නැති, රැවටීමක් නැති, ඇට ලේ මස් නහර වලින්ම නැගීන අවශ්‍යතාවයක් කියන්නේ. අන්න ඒ අවශ්‍යතාවය තමයි පිටින් නම් දැනුමක් කරගන්න පුළුවන්. හිත වෙනම තියාගෙන දැනුම වෙනම හදාගන්න පුළුවන්. එහෙම බෑ. මෙතන ආත්මය පිටින්. ඔබේ ආත්මීය උනන්දුකම උනන්දුව කොච්චරද කියලා බලන්න. නිවන් දකින්න තියෙන සැනසීම ලබන්න තියෙන ධර්ම අවබෝධය කරගන්න තියෙන එහෙම නැත්තම් දුකෙන් නිදහස් වෙන්න. දැන් අපි තරුණ කාලේ මේ ධර්මයට පිවිසුනේ මේ නිවන් දකින්න නෙමෙයි. දුකෙන් නිදහස් වෙන්න. පස්සේ තමයි දැනගත්තේ දුකෙන් නිදහස් වීම නිවන් දැකීම කියලා. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න. මොන දුකද? මේ හිත ඇතුලේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන දුක. හැබැයි තව කෙනෙකුට ඉතින් මේ ද්වේෂය කියන එක හරි ලොකු දෙයක්. දේශේ වක්ෂණය කරනවා, භුක්ති විඳිනවා. දේශය හරි ලොකුයි. මට ඔය අසාධාරණේ හරියන්නේ නැහැ. මට හරියට තද වෙනවා. හරි අහනවා කියන්නේ. නේ. ඒ දේශය හරි ලොකු වෙලා යනවා. එහෙමයි ඉන්නවා අර බන්ධනාගාරේ පිළිකට. ගොඩාක් අය මේ සාධාරණේ දෙන්නත් බැරි අය. ඉතින් මං අහනවා ගියාම ඕගොල්ලෝ මේ සාධාරණේ දෙන්නත් බැරි අය නේද කියලා. ඔව් අපිට දෙන්නත් බැහැ සාධාරණ. මොකද ලෝකේ තියෙන ලොකුම සාධාරණේ ඒක තමයි. අසාධාරණේ දෙන්නත් බැරි කම. ඒ නිසා අපි මේ කේන්ති ගන්න මගවල් හදලා තියන්න හොඳ නැහැ. වේශය වැඩි වෙන මගවල් හදලා තියන්න හොඳ නැහැ. ඈ ලෝභය වැඩි වෙන මගවල් හදලා තියන්න හොඳ නැහැ. මෝහය ඇති වෙන මගවල් හදලා තියන්න හොඳ නැහැ. දැන් බලන්න දැනුවත් ගන්න ලද කරුණු ගත්තොත් කරුණු විශාල රාශියක් පිළිබඳව තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරපු කරුණු 10ක් විකාශ කරන්න කිව්වොත් අන්න එතෙන්දි තමයි අපේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ වූ දේවල් කොච්චරද තියෙන්නේ මතවාද වලින් ගත්ත දේවල් කොච්චර තියෙනවද කියලා ඔන්න පේන්නේ. විශේෂයෙන් ධර්මය පිළිබඳව ගත්ත බොහෝ දේවල් මතවාද ජීවිතේ. ඒ නිසා අපි මේ දැනුම සම්භාරයක් හිසේ දරාගෙන ඉන්නවා ප්‍රත්‍යක්ෂ වූ දේවල් නැතිව. ප්‍රත්‍යක්ෂ දේවල් වූ දේවල් නැති වෙන නිසා ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි නිවනට පැමිණෙන්න අවකාශය සලසනවද කියලා අපි දිහා බලන්න. නිවනට පැමිණෙන්න අවකාශය සලසනවා. දැන් ස්වාමීන් වහන්සේට මෙහෙට වැඩම කරන්න අවකාශය සලසන. පින්නතුන් ටික එකතු වෙනවා. ඒකට අවශ්‍ය කරන පරිසරයක් තියෙනවනේ. නේද? වහන්සේට වැඩ ඉන්න තැන, දානමාලා ආදිය, ශාලාව, මේ දේශනා පරිසරයක් ආදී මෙහෙම සකසන. සකසලා වැඩ සිටින්නට වාහනය ඔය ඔක්කොම යොදලා මේ අවකාශයේ සලසනවා කියන්නේ අන්න ඒක. අවකාශයේ සලසනවා උන්වහන්සේ වැඩම කරනවා. ඒ වගේම නිවන වැඩම කරනවා කියනට. නිවන වඩම්මන්න ඔබ අවකාශයේ සලසිය යුතුද නැද්ද? සලසිය යුතුයි මේ වගේ. සත්‍යඥාසේ වඩම්මනා වගේම නිවන වඩම්මන්න සලසන. ඔබේ හදවතේ දැනුම් දීමකින් තොරව දැන් ඇවිල්ලා දොරට තට්ටු කළොත් නිවන ධර්මයට වැඩ ඉන්න ඔබේ හිත සුදුසු මට්ටමට තියෙනවද? දැන් අපි හරි දැනුම් දීමකින් නැතුව හදිස්සියෙන් මගදොට යන ගමන් හරි දැකලා වතුර විභාගයක් කරලා තියලා මෙන්න මේ ගෙදරට ගියාන කියලා අම්බස්සේ සම්බන්න පුළුවන් අපි අඳුරම ගෙදරක් කියලා ගියාම හාමුදුරුවනේ හරි වැඩේ දැනුම් දීලා එන්න තිබුණේ ගේවත් අතු ගාලා නැහැ හාමුදුරුවෝ එන්න දෙන්නන්නේ බලනකොට ගෙවල් හැදෙල වඩම්මන්න බෑ. පුඩුවක් එළියට ගෙන ලොස්සකට සමහරලට එළියෙන් තියන්නත් වෙයි. සමහර දැන් අක්කරේද? ඒ වගේ බලන්න අපේ මේ සුදුසු මට්ටමට අපි හදලා තියෙන්නේ ධර්මයට වඩින්න ඔබ හදලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ආවොත් ඔබේ හද මඩලේ වැඩ ඉන්න පුළුවන්ද? ගඳ ගහන්නේ නැතු, මැස්සෝ නැතු, අපිරිසිදු නැතු, සුවඳවත් ලස්සනට මනහරව ඇත්තටම තියෙනවද ඔය හදමණලේ බුදු කෙනෙකුට වැඩ ඉන්න පුළුවන්? තාබුඩ සුද්ධ කරන්න ඕන අමුතුරට ටේප් කරලා තාබුඩ හරි ගස්සලා තාම ෆිනිෂින් කරේ නැහැ. ෆිනිෂ් කළා වඩින්නේ. එහෙම කතාවක් කියනවා නේද පොඩ්ඩක්? එහෙනම් දැන් ඉන්න ඒ ටික පේන්ට් කරලා ෆිනිෂ් කරලා හදන්න වෙනවා. කල කරන්න දෙයක් නැහැ. බුදු කෙනෙක් වඩින්නේ ඒ විදිහේ තැනකට. නිසා බුදුන්ට වඩින්න ඔබගේ හදවතේ අවකාශය සලසන්න. බුදුන් කියලා කියන්නේ නිවනට, බුදුන් කියලා කියන්නේ ධර්මයට, බුදුන් කියන්නේ ආර්ය ආර්ය භාවය, ආර්ය ඥාන දර්ශන අවබෝධය. ඒ අවබෝධය පහළ වෙන්නට ඔබේ හිතේ අවකාශය සලසන්න. අපි කියන්නද මේ තියෙන බණපෙතක් කඩුල හැබකට, ගඳ ගහන තැනකට, දුර්ගන්ධය හැමන තැනකට, අපිරිසුදු තැනකට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මෙතන වැඩ ඉන්න කියලා කියන්න පුළුවන්. බෑ. ඉගෙනෙක් වඩින්නේ. පවිත්‍ර සිතකට පවිත්‍ර වූ ස්වභාවයෙන් යුක්ත සම්මා දිට්ඨික කුජලයේ සිතකටයි බුදු කෙනෙක් වඩින්නේ. මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ගෙදරට වඩින්නේ නැහැ. සම්මා දිට්ඨිකට පත් වෙන්න හරි කැමති කෙනෙක්ගේ ගෙදරට තමයි බණ කියන්න හරි වඩින්නේ. ඒ කතාව දන්නවද මෙතන? ළඟම හිටිය චොන්දසූතර. බුදුහාමුදුරු වැඩි නෑ බණ කියන්නේ. ආනන්ද හාමුදුරු විමසනවා, ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ වැඩම කළේ නැත්තේ චොන්දසූතරේ? ඒ නිවසට බණ කියන්නේ ඔබ වහන්සේ මහා කාරුණිකයි නේද? ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චොන්දසූතරේ ගෙදරට මම වැඩම කළේ නැත්තේ මහා කාරුණික නිසා තමයි. ඒකේ තේරුම මොකක්ද? බණ කියන්නේ වැඩියෙන්නේ වඩින් නැත්තේ මහා කාරුණික නිසා තමයි කියලා. ආනන්දේ ඔය කුජලයා දැන් නිරේත යන විශාල පව් කරගෙන තියෙනවා. මම ඔතෙන්ට වැඩම කළොත් ඔය කුජලයා මිත්‍යා දෘෂ්ටිකයි. ලෞතරා බුදුහාමුදුරුවන්ට අර ඌරු මරණ මන්නේ දික් කරනවා. එනවන ඊට පස්සේ මොකද වෙන්නේ? අර යාගේ නිරය ඩබල් වෙනවා. ඉතින් ආනන්ද මම යාගේ නිරය ඩබල් කරන්නද මට කියන්නේ? නෑනිසාද? ආන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි කියන්නේ. එක නිරයකට යන්නේ, ඒ නිසා ඒ නිරේ ගිහිල්ලා යා නිදෙත් ආවේ. මම ගිහිල්ලා එක ඩබල් කරන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිරිසුදු තැනට වඩින්නේ නෑ. මතු පිටිනුත් එහෙමයි, ආධ්‍යාත්මික සිද්ධාන්තෙත් එහෙමයි. මෙන්න මේකයි වැඩි. මේ ඇත්ත නිවන හොයනවා හොයනවා හොයනවා. හරියට අර මේ අතේ සල්ලි නැතුව වාහන සේල් ගානේ ගිහිල්ලා වාහන හොයනවා වගේ. අවුහරි අතේ සල්ලි නෑ, සේල් ගානේ ගිහිල්ලා 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 ඔක්කොම වාහන තුන් බල බල අපිත් එහෙම කරන සමාජයක්. බලාගෙන යන බලාගෙන යද්දි වැඩ තියෙනවා. මේක ගන්න මෙච්චර, මේක ගන්න මෙච්චර, මේක ගන්න මෙච්චර කියලා දන්නව. බජට් එක නැහැ. ආන්න ඒ වගේ බජට් එක නැතුව නිවන හොයට කටි ඉස්සක් දවන් දාතවාර. ඈ සුදුසුකම් නැතුව, අවශ්‍ය කරන ධනය නැතුව, අවශ්‍ය කරන වීර්යය නැතුව, අවශ්‍ය කරන ශ්‍රද්ධාව නැතුව, අවශ්‍ය කරන ප්‍රඥාව නැතුව, අවශ්‍ය කරන සතිය සමාධිය නැතුව නිවන හොයන අයට කියන්නේ අර බජට් එක නැතුව ප්‍රතිපාදන නැතුව ඈ නිවන හොයන. ඒ නිසා ප්‍රතිපාදන හදාගන්න නිවන ලඟදී හඩදාසි මලක් හදාගෙන හැමදැනම ගිනින් තිබ්බත් ඕක සුවඳ හමන්නේ නැහැ. සුවඳ හමන මලක් තින්නේ මහ කැලේක මැද හරියන ඒ මිනිස්සෙකේ මල අගේ කරනවා. ඉතින් දවසක් ඔය ඉතින් ගම්මලිමුත් ඈත පළාතක ගිහිල්ලා කැලේක ඇතුළටත් ගියාම මම තනියෙන් ගියේ. යාව මේ ගල් දෙගරාවක් අතරින් මතුවෙච්ච ලස්සන මල් පොකුරක් තිබුණා. මං කල්පනා කළා ඒ තරුණ කාලේ පොඩියට ලොකු දේවල් කල්පනා කරලා තියෙනවා. අවුරුදු ඕනම් 10ක් 12ක් ඇති. මේ මල කොච්චර ලස්සනයි. මේ මල හරිම ලස්සනයි. මේ කැලේට මේ හරියට කවුරුවත් දෙන්නේ මම්ම විතරයි දැක්කේ. බලන්න මේ ලෝකේ කොච්චර ලස්සන මල් පිපිලා සුවඳ හමලා කවුරුවත්ම නොදැක ඒ මල ඉහුම පරවෙලා යනවා. මේ වෙලා යනවා. ඊළඟට මම කල්පනා කළා මටත් ඒ වගේ වේද? ඈ මාවත් මේ කැලේ වගේම මේ පිපිලා කවුරුවත් මොනදක කවුරුවත්ම දැන්න ගන්න නැතුව මෙහෙම මෙල්ල වෙලා යයිද කියලා. ඊට පස්සේ මං හිතුවා නෑ එහෙම වෙන්නේ නෑ එහෙම වෙන්න බෑ. මම රටටත් ඇහෙන්න බන කියලා ලෝකෙටත් ඇහෙන්න බන කියලා පුළුවන් නම් ලෝකෙන් හතරෙන් තුනකට බන කියලා තමයි මම යන්නේ. කතා කරලා තමයි යන්නේ. ඒ විදිහ ප්‍රසිද්ධියක් ලබන්න කියලා ලේසි නෑ. ලෝක ජනගහණයෙන් හතරෙන් තුනක් අඳනනම් සාමාන්‍යයෙන් වන්න මයිකල් ජැක්සන් අඳුරනවා වැඩි. ඊට පස්සේ ඔය අනිත් ප්‍රධාන රටවල් වල ජනාධිපතිවරු කීප දෙනා ඒක දන්නවා ඇති. එහෙම අනිත් අය දන්නවම දලයි ලාමාතුමා වගේ නිකන් දැනුවත් බවක් හරි දිනන. ඒ සමහර අය දන්නේ දලයි ලාමාතුමාම දලමු වෙද්දි කියලා හන්නත් අය ඉන්න. දලයි ලාමා කියන්නේ බෞද්ධ ලෝකයේ ඉන්න උතුම්ම සාමයේ වහන්සේ. මෙලම සාමයේ වහන්සේ. උන්වහන්සේ තමයි ලෝකයේ අඳුනන්නේ බෞද්ධ භික්ෂුවක් හැටියට. මේ අපේ නායක හම්බුදු කවුරුත් අඳුරන්නේ නැහැ ලෝකයේ. ඒ වගේ ඔබේ වීර්යය ඔබේ අදිෂ්ඨානය ඉහළ වෙනවා. ඔබේ බලාපොරොත්තු උසස් වෙනවා. මේ පටු තැනක පොඩි දේවල් අල්ලගත්තාම ලොකු තැනකට යන්න බෑ. අතහැරියාම ගොඩක් දේවල් ලැබෙනවා. අල්ලගත්තාම බොහොම චුට්ටක්. මටත් තිබුණනේ තරුණ කාලේ ඔය ගේ පැත්තේ ගම් පලාගෙන පොඩි අක්කර දෙකක් විතර අල්ලගන්න. කේල් මණ්ඩියක් දාන්න. නේ? එයාට ගම්මානේ අනේ මෙතන හරි අක්කර දෙකක් හම්බුණා මාමා මේකෙන් යන්නේ කපාගෙන මරාගෙන හරි මම මේක හදනවා වගා කරනවා කියලා ඉන්නවනේ ගම්මානේ. ඒ මල්ලගෙන තිබ්බා. ඊළඟට මහාන වෙන්න එනකොට මාව හරි අම්බ කරපු ගැටි දේවල් මේව තේවල් තියෙන මේව තියෙන මේව තියෙන මේව දාලා යන්නේ කොහොමද කියලා හිතලා ඕනම අල්ලගන්න තිබුණා. එහම අල්ලගත්ත නම් එහෙම යා ඕක පුඩා වෙනවා. ඒ නිසා එහම අල්ලගන්න තරමට මිනිස්සුන්ට බොහෝ දේ අහිමි වෙනවා. අතහරින දේ තරමට බොහෝ දේ ලැබෙනවා. එහෙම විශ්වීය ධර්මයක් තියෙන එක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට හැම දෙයක්ම ලැබුණේ අතහැරපු නිසා. අල්ලගත්තනම් තමන්ගේ රාජ්‍යයේ දේ එක රජ කෙනෙක් මෙහෙම ඉඳලා නැති වුණයි කියලා ඉතිහාසයක් තියෙච්චරයි. නිසා අතහැරපු නිසා. උන්වහන්සේලාගේ මහා මෙහෙවර කරේ අතහැරපු නිසා. ඒ නිසා පිළිතුරු බය වෙන්න එපා. මේ අපි සරණ වෙයි අනාථ වෙයි අතහැරියාම කියලා අත හරින තරමට ධනවත් වෙනවා. මේ ලෝකේ සුඛ දෙකක් තියෙනවා. එකක් තමයි ආත්ති සුඛය, අනිත් එක නත්ති සුඛය. නැහැයි කියන එකත් ලොකු සතතක්. ඒ නැහැයි කියන තැනට එන්නේ මනසින් අතහැරීමෙන්, භෞතික වේ මතහැරීමෙන් නෙමෙයි. නත්ති සුඛයක් තියෙනවා. නැතිකමත් සමහර දේවල් සුවය. සමහර වගකීම්, සමහර බැඳීම්, සමහර නිලතල නැති එක සැපයක්. නේද? සමහර ඉහළ රාජකාරිය දෙනවා වගකීම සහ බරපතලකම වැඩි. එතකොට අපි කල්පනා කරනවා ඒක නොලැබුණේ චෙක් එක හොඳයි. නලවිච්චක හොඳයි. නිසා නත්ති සුඛයකුත් අපිට තියෙන නැහැයි කියන පදනම තුලත් අපිට සැපයක් ඇති වෙනවා. සමහර දේවල් නැති වුණාම සැපයි. දුරු වුණාම සැපයි. මේ ධර්මය නම් ඇති වුණාම සුවයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ කො බලන්න බුදුහාමුදුරන්ට දැන් වඩින්න පුළුවන්ද තමන්ගේ හදමණලට? කො බලන්න කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි අද ඉස්සුවේ. අමතිසෝද කැලේ කපාගෙන ඉන්නේ මොනවද වැඩම කරොත් දෙන්නේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වැඩිය දෙන්නේ මොනවද කල්පනා කරන්න නැතුව අත උස්සනවනේ ඔබේ දුර්වල නම් වලට ඔබ වෛර කළ යුතුයි ඔබේ දුර්වල නම් වලට ඔබ වෛර කළ යුතුයි ඒවත් එක්ක තරහ විය යුතුයි ඔබේ යහපත් ගුණාංගවලට යහගුණවලට ඔබ දයාව ආදරය කරුණාව දැක්විය යුතුයි මම මේ මනස හදන්නේ බුදු කෙනෙකුට වඩින්න නිකන් නෙමෙයි මම මේ මනස හදන්නේ බුදු කෙනෙකුට වඩින්න ඇදලි වෛර කරනවා කියන්නේ අදහස් කරේ ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න ඕන හිත තුළ අපි රටකට හරි යන්න වීසා ඇප්ලයි කරනකොට ඉල්ලුම් පත්‍රය යවනකොට යටි පිටි ගාලා අපි බලන්නේ මොකද්ද ඒ රටට යන්න මොන වගේ සුදුසුකම්ද ඉල්ලන්නේ කියලා. ඒක රටවල් වලට එක එක සුදුසුකම් ඉල්ලනවා. ඉතින් මේ සුදුසුකම් කොයි විදියකින් හරි හදාගන්න තමයි හොයන්නේ. බැංකුවෙන් මෙච්චර දෙන්න ඕන කියලා කිව්වම අනුන්ගේ account එකකින් හරි දාලා ඔක හදාගන්නවා මොනවා හරි කරලා හදාගන්නවා හදාගෙන මොනවා හරි කරලා ජරමරි කරලා අපි දන්නවනේ කී යන කට්ටිය කරන වැඩ කොහොම හරි සුදුසුකම් හදාගන්න ඒ වගේ මේ නිවන apply කරන්නයි හදන්නේ කට්ටිය ඒකට සුදුසුකම් ඒ සුදුසුකම් තම පූර්ණේ කරගෙන පැමිණිය යුතුයි. නිවන ඇප්ලයි කරන්නේ එයාට ඇලීම් ගැටීම් කියන මාවතේ යන්න බෑ, ගමන් කරන්න බෑ. ඔන්නයි සුදුසුකම තියෙන්නේ. ඇලීම් ගැටීම් කියන ඒවට යන්න බෑ. ඒ මාවතේ ගමන් කරන්න බෑ ඔය සුදුසුකම තියෙන්නේ. ඊළඟට ඉන්ද්‍රයන් පහ අරගෙන එන්න බෑ. ඉන්ද්‍රයන් පහක් අරගෙන එන්න බෑ. මේ නිවන ඇප්ලයි කරද්දි තියෙන සුසුකම් මොකක්ද කියන්නේ? ඉන්ද්‍රයන් පහ තියලා එන්න ඕනේ. ඉන්ද්‍රයන් පහ අරන් එන්න බෑ. ඉන්ද්‍රයන් පහෙන් තොරව ෆොටෝ එකක් තමයි ඒගොල්ලෝ ඊළඟ. මොනවද ඉන්ද්‍රයන් පහ කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය. ශරීරය කියවා මේ උඩ කේසාන්තයේ ඉඳලා නියපොත්ත දක්වාම අහු වෙනවා. අය මේ ලෝම ගහක් පවා අහු වෙනවා ශරීරය කියන වචනේ ඇතුළේ. ඉන්ද්‍රියන් පහෙන් තොරව ෆොටෝ එකක් තමයි ඉතින් දිගන්නේ. ඒ නිසා ඉන්ද්‍රියන් පහම අරන් යන්න බෑ. වැඩි උන්න ඔය සුසු කට්ටිය ඇති. දැන් පුළුවන් ද ඔකට තරය? ඇත්තටම ඇත්තටම මේ ඉස්සරහට එනවා නිවන් පුරේ ඉඳලා ආනන්ද මහරහතන් වහන්සේ හරි සරියුත් මහරහතන් වහන්සේ හරි මුගලන් මහරහතන් වහන්සේ හරි ෆ්ලයිට් එකක් අරන් යනවා තියෙනවා. කිසිම කතාවක් නැතුව දෙපාරක් හිතන්න නැතුව ෆ්ලයිට් එකට ගිහිල්ලා වාඩි වෙන්න කැමතිද? ජොබ් එකකට කෝල් කරන්නෙත් නැතුව, ගෙදරට හාය කියන්නෙත් නැතුව, ඒවා මේවා තියෙන ඒවා ඒ මොකද කියන්නේ කියලා හිතන්න නැතුව කෙලිම ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඇත්තටම ඔබට ඉච්චර හැකියාවක් තියෙනවා, ආත්ම ධෛර්යයක් තියෙනවා. අයි හැරෙන්නේ මාත්‍යර කොටක් කෝල් එකක් දාලා නැගින. දැන් ඕනේ මාත්‍ය දෙන්නෑම එක්ක ඉන්න වෙලාවේ අපි දෙන්න මේකට නගිමු. දෙන්න මේකට නගිමු කියලා යන්න. අර සුදුසුකම් එක්ක අප්ලයි කරලා පාස් වෙච්ච ගන්ටිය ඔන්න නගිමු. ආයි ස්කයිප් වලින්, ඉමෝ වලින්, වයිබර් වලින් ඔය ටෙලිෆෝන් කෝල්ස් ඒවා මුකුත් බෑ. ඒවා නැහැ. ලංකාවත් එක්ක සම්බන්ධතා නැති වෙනවා. ආයි එන්නත් නැහැ. ආයි කවදාවත් එන්නෙත් නැහැ. ලැස්තිද? ලැස්ති. එන ගින්නම එන හරි සුසුකම් කරේ ඔළුවේ මුකුත් හිර කරගන්න ඕනේ නැහැ. ඒ ඔළුවේ තියෙන අර බැලුම් බෝලේ බිමින් දියලා මොනවද තියෙන්නේ? මේ ඔළු මල්ලක් නේද? මේ මැල්ලක් බිමින් දියලා නැගිටව ෆ්ලයිට් එක. ඇත්තටම ඔබට නිවන දුන්නොත් නිවන ගන්න පුළුවන්ද? නිවන ඉතාම සරලව දුන්නොත් ඔබට ගන්න පුළුවන්ද? පුළුවන්ද? ලෑස්ති නිවන දරාගන්න. මම මේ ක්‍රියාවලිය නැත්තඳ දෙනවද නැද්ද කියලා මේ කල්පනා කර කර ඉන්නේ. ඒක ගැඹුරු වැඩි. ඒක තේරෙන්නේ නැති වුනහම ඒක ටිකක් අමුතු කතාවක් බවට පත් වෙනවා. අපි නිවන පින්නතුන්ට ලබා දුන්නොත් ශනිකෝ ඔබට ඒක ගැනීමේ හැකියාව තියෙනවද? ඔබ ලබා ගන්න පුළුවන්ද? ඒක පිළිගන්න පුළුවන්ද? දැන් මේ නිමෙ මේ කෝපේ දුන්නොත් ඒක ලබා ගන්න ශක්තිය ඔබට තියෙනවා. ඔබ කෝපේ ගන්න. ඒ බොට්ලක දුන්නොත් බොට්ලකක් ගන්නවා. ඒ වගේ නිවන දුන්නොත් ඔබට ඒක ලබා ගැනීමේ ශක්තිය සහ ඕනකම තියෙනවා. මේ දෙන්න හදන්නේ දැන් ටක් ගන්න. දෙන්න හදන්නේ ඔයත් ඒක ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඈ? එච්චර මුහුත් තදා නෑ. දැන් දුන්නාම දැන් ගන්න ඕන. මම මේ කතාවක් කියන්න මේට කලින් අපේ මේක මම මෙතන කළා අපහසුතාවයට පත් වෙනවට ඇයිද මම අතීත කතාවක් කියන්නම්. ඒක මට තේරෙන්නේ නැහැ නේද නැද්ද කියලා. ඊපස්සේ යන අපරාධ නම් දීලා යන්න බඳ දෙන්න කාට අපරාධය. ඉතින් අපේ හාමුදුරු කෙනෙක් ඉන්නවා මට මේක නිවන ලබා ගන්න බෑ කියලා කොච්චර හරි කියනවා 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 ඉවරයක්. අපේ අනිත් ආරිය සාමිනාසයෙන්ම කොහොමහරි මෙහෙම දැයත දීපු කළා මේ විදිහට. මේ දාන කියලා. දැන් ඔයත් අර කියන්න තියෙන එක කොහොමද? මේ දේ දෙනවා. මොකද? මේ දැත මතක නේ කියලා මේ තියෙන්නේ. පැටෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ. මේ තියෙන්නේ නැග. දැක්කනේ දැන් වැඩි බරපතලයි කියලා මම කිව්වේ ඒක තමයි මේක වැඩි යන්නේ නැව මේක තියන්නේ එහෙනම් මේ මාතල කතා දෙවෙනි දැන් ඒ හම්දුරණ ගත්ත මේව දුන්න ඒ හම්දුර මම අධික දික් කර ගත්තා දැන් බල කියන්නේ දැන් ඔබට ශක්තිය දෙන්න ඕන ඔබට ශක්තිය දෙන්න ඕන මේක ලබා ගන්න උප්‍රඥා මහිමයක් තියෙනවා යම් කිසි බුද්ධි ක්‍රියාවලියකින් ලබන දෙයක් දැන් බුද්ධාගමේ මේ නිවන් දැකපු කර්මස්ථාන ඕන තරම් තියෙනවා කවුරුත් කරන්නේ සරලම එක තමයි අර රජෝහරණන් කියන රෙදි කෑල්ල පිළිබඳව කවුරුත් කළාද පොඩ්ඩක් මම try කරලා බලන්න ඕන මේක හොරෙන් හරි මොකක් හරි වුණොත් කියලා හිතුණද හිතුන්නේ කවුරුත් කරේනේ ඇයි මම තරුණෙක් හැටියට තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මම මේක දැක්කා නිකන් හරි බලන්න ඕන මටත් පත්තු වුණොත් වැඩි කියලා ඉස්සෙල්ලා නිකන් හොරෙන් කළා පස්සේ මේක කාමරේ තියලා නෙමෙයි කරේ ඉරදීහා බලාගෙන වෙන් කොටේ දන ගහනවා ඊට පස්සේ කවුරුත් දැක්කොත් මොනවා හරි හිතන නිසා ඉර පායන දරගේ ඉර අවුව වැඩන දරකට ගිහිල්ලා ඒකෙනුත් පරිස්සම් වෙන්න බෑ මිස්සු දැක්කා මිස්සු කියලා හිතනවනේ ආයි මේක පිළිවදිනවා කොහමද පිරිසිදු වේවා පිරිසිදු වේවා කියනවා මට නම් වැඩේ හරියන්නේ නැහැ ඒක හිතුනේ හැබැයි අවබෝධය ගොඩනගන්න මම අහන්නේ අන්න ඒකයි ඔබේ ජීවිතයට ඔබට මේ ශාන්තිය අවශ්‍ය නම් ඔබ වෙනදරන්න ඕන ගොඩාක් දෙනෙක් හිතන්නේ මේක මේ කාලෙදි බෑ අපිට දෙන්නේ ඩම්පින් කාම් කරලා ඩම්පින් කරලා තොල් බකන් නිලා හදන්නේ පෙරහැරක් ගෙනෙන්න අලි ගෙනෙන්න එමෙන්න මෙහෙ ඉඳලා හඳුනුරු පිටරට ගිහිල්ලා ධර්ම ප්‍රචාරය කරලා ගෙනියන්නේ මේ ඉතින් අර මේ ලංකාවේ දින විදියට අලි අර මේවා ඇඳුනේ බෙරකාරයේ හදාගෙන පෙරහැරවල් යනවා. සුද්ධ ටික බලනකොට මේ ශ්‍රී ලංකාවේ ගෝත්‍රිකයෝ ටිකක්. ගෝත්‍රිකයෝ ටිකක් ගෝත්‍රික නැටුවා. යනවා හරි යනවා කියලා ලංකාවට අර තියෙන ප්‍රසාදෙත් නැති වෙනවා අර පෙරහැර ගියා. ඊයන් තනිකර ලංකාවේ ආ මේ වගේ මිනිස්සුද හේ ඉන්නේ කියලා හිතනවා. ඇයි වැද්දු නැටුවේ මේ ඔක්කොම ගෙනියනවනේ. ඉතින් ගෝත්‍රික කණ්ඩායමක්ගේ වැඩක් කියලා තමයි කියන්නේ. අපිට උඩ ගෝත්‍රික නෝ වගේ පේනකොට ඒක ඇත්තටම ගෝත්‍රික තමයි. ඉතින් ඒ කාලේ ගෝත්‍රික කාලේ තිබිච්ච දේවල්. තියෙන දෙයක් නැති වෙනවා. ඒ නිසා මේක පැත්තකට දාලා මේ ගැන අදහසක් නැහැ. දැන් පොඩ්ඩක් මේ උනන්දු වෙලා ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් දැකලා තියෙන මේක දකින්න පුළුවන් කියලා ධර්මයක් කියලා ළඟම අඳුරන පිරිස් ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා. දැන් පොඩ්ඩක් මේක දකින්න පුළුවන් එකක් වෙන්නේ නැති කියලා ඉඟියක් ඇවිල්ලයි මේ අහන්නේ. ඒක තමයි හොඳ. හැබැයි ඒක නතුට අනිවාර්යෙන් අපි කියලා මේ ධර්මය දැක්කේ නැතුව නම් ඔබේ ජීවිතේ මනුෂ්‍යත්වයේ ප්‍රතිඵලයක් නෑව තමයි. මනුෂ්‍යත්වයේ ප්‍රතිඵලයක් නෑවයි ධර්මයේ දැකින් නැතුව. දැන් නිවන දුන්න කවුරුත් ගත්තේ නෑ. මොකද ඒ කිව්වේ කියලා තේරෙනවා. තමන් ටිකක් පුළුල් වෙනකන් විදර්ශනා කරලා බලන්න එක උපකල්පනය කරන්නේ නැතුව උපකල්පන ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ නැතුව විදර්ශනා කරලා බලන්න මෙන්න ගන්න මේ තියෙන නිවන මේ ගන්න කියලා මේක දැත ටික කරනවා මේ හිස් දැත මෙහෙම මේ තියෙන නිවන ගන්න කියලා හැමදාම අපි කියලා දෙනවා නිවන කියන්නේ කොහොමද මෙන්න මේ අදහස් ටික තේරුම් අරගෙන හොයන්න. නිවන කියන්නේ රූපයක් නෙමෙයි, නිවන කියන්නේ ශබ්දයක් නෙමෙයි, නිවන කියන්නේ ගන්ධයක් නෙමෙයි, නිවන කියන්නේ රසයක් නෙමෙයි, නිවන කියන්නේ ස්පර්ශයක් නෙමෙයි, නිවන කියන්නේ සංකල්පයක් නෙමෙයි. ඕක පසට තියාගෙන නිවන හොයන්න. ඉක්මනින් අවබෝධය. ආත්ම පරිවර්තනයක් ඇති වෙන්න ඕන. දැනුවත් වෙලා වැඩක් නැහැ කියන්නේ. නිවන ගැන දැනුවත් වෙලා වැඩක් නැහැ. ආත්ම පරිවර්තනය. තේරුම් ගන්න අමාරු නමුත් ආගෙන පෙරලගෙන යන්න ඕන හරියට. අවසාන සටනේ මෙහෙුමේ ඉන්න මේ STF කාර්යයක් වගේ. එයා ගිනි ජාලාවල් මැදින් කටු රොකු මැදින් වෙඩි කාගෙන බෝම්බ කාගෙන මඩ පොවුරු කාගෙන යන මඩ කරියාවල. ඒ වගේ ගතියක් ඔබේ ආධ්‍යාත්මය තුළ තියෙන්න ඕන පිටතට. බුදුහාමුදුරුවෝ කාලේ උපමාතරේ බට ඇතෙක් වගේ කිව්වා. දඬු ගෙවල් බට ගෙවල් බංකට බිඳගෙන ගින්නට ඊතලවලට බය නැතුව එයා යන ඉස්සරහට. ඒ වගේ බට ඇතෙක් වගේ කිව්වා. අන්න ඒ වගේ ශක්තිමත් ආධ්‍යාත්මයක් හිමි අයයි ධර්මය ලබන්නේ. දැන් ටිකක් වැඩි බරපතලයි වගේනේ. නියන් දැක්කේ නැති වුණාට කමන්නේ ඉන්න විදිය හොඳයි නේ. මේ දර්ශනේ දැකපු අලුතෙන්ම දැකපු පොරුකාරය වගේ කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලෝ වැඩි මේ නිර්මාණ කරලා හිතලා කියන්න දන්නේ නැහැ. හැබැයි නිකන් මොනවා හරි වචන ටිකක් අන්ධභූත වගේ කියනවා. නමුත් ඒ වචනවල මහා පුදුම ශක්තියක් තියෙනවා. හරියට මේ ප්‍රායෝගික ශක්තිය දෙන. ඒ ශක්ති හරි වැදගත්. දැන් අපි හාමුදුරුවෝ හැටියට බණ කියන්න පටන් ගත්තාම අපි මේක පොඩි පොඩි දේවල් ටියුන් කරලා නිශ්චරකින් එවන්නේ. පාලි වලට දාලා, සංස්කෘත වලට දාලා, වොයිස් බැලන්ස් කරලා නේ ගාථා කියලා මේක පොඩ්ඩක් ටියුන් කරලා එවන්නේ ලස්සන ගැලන. අරගොල්ලෝ එහෙම නෙමෙයි. ආ අපු කාලේ පොඩු කාර්යයේ ටකරන් වලට ගල් ගන්නවා වගේ දඩ පිටි ගාලා ඒ කියන. ඒව තමයි නියම
ඒවා
ටියුන් කරලා නැහැ කෙලින්ම ඒක හොඳයි ඒක හොඳයි අපිටත් එහෙම කියන්න පුළුවන් ගුටි ගන්න මේකයි එහෙම වෙලා නේද දානට එක්කන් යන්න එක්කන් එන්නේ වාහනේ මේ යවන බස් එකේ මේ මෙහෙත් එමය එක්කන් ආවානේ දැන් ඉවෙනේ කියලා මම යන්නේ ඒක නේද වාහනේ ගන්න නිසා ඒක යන්නේ නැත්තම් වාහනයක් හොයලා දෙනවා එහෙම වෙනවා මේ මේක මේ මමත්වයට සම්පූර්ණ විරුද්ධයි දකින්නේ අපිව විනාශ කරන්න අපිව මරන්න ආපු අපිව නැති කරන්න ආපු කෙනෙක් මේ යකේ අර දහම්සොර රජුරවන්ට ධර්මයේ දන්න කෙනාව පෙරුණේ යකෙක් වගේ මම බණපදේ දන්නවයි කියලා කිව්ව යකෙක් ඒක යකත් ඇතෑරියේ නෑ බණපදේ කියන්නම් කන්ද උඩින් පල්ලෙහාට පනවන ඉතින් මෙතන ඉන්නේ යකා මම බණපදේ දන්න යකා ඔය ඇවිල්ලා ඉන්නේ දහම්සොඬ රජු. රජගම අතහැරලා, දේපල අතහැරලා, වස්තු අතහැරලා යන්න ඇවිල්ලා ඉන්නේ. යකා කියනවා, කන්ද උඩින් පල්ලෙහාට පනින්න මගදී බණපදේ කියන්නේ. ඔය ඇත්තත් කන්දේ පල්ලෙහාට පනිනකම් මම බලාගෙන ඉන්නවා මගදී බණපදේ කියන්නේ. කන්දේ පල්ලෙහාට පනින්නේ නැති තාක් කල් බණපදේ ඇහෙන්නේ නැහැ කියන්නේ.
ඈ?
නෑ ගොඩාක් අය මේකයි මේ අපි හිතනවා මේ සම්මුතියෙන් වෙනස් වෙලා නිවන් මාග යන කතන්දරයක් ඉස්සර තිබුණා එහෙම කතාවක් මේක නෑ පිටා මේකේ තමන්ට සියලු කාර්යයන් වල යෙදීම දකින්නත් පුළුවන් කැමති නම් අයින් වෙලා මේ අපි වගේම කැපවීමක් කරලා හොයන්නත් පුළුවන් ඇත්තටම අපි මේ ලයිෆ් ටයිම් එක හොයන්න පුළුවන් නේ අපිට සම්පූර්ණයෙන්ම අපි මේ ජොබ් එකට ගේලා තියෙන්නේ දැන් අපිට ඒ වාසිය තිබුණ ඇත්තේ කොහොඳයි ටිකක් ඉවන් වෙන වෙලා අපිට ධාන ටික ලම්පස ටික ඒක ඔක්කොම හම්බ වෙනවා භාවනා මධ්‍යස්ථාන වල 100%ක් කැප වෙනවා මේක දැකින්න පුළුවන් අවකාශය තිබුණා හැබැයි මේ අවකාශය ප්‍රයෝජන ගත්තේ නැති අය තොර තරම් හිටියා අවකාශය ගන්න කෙනා ගත්තා ගිහි ජීවිතෙත් එහෙමයි යාට ඒ ජීවිතේ ලැබෙන හැම දුකක්ම හැම පීඩාවක්ම තමන්ගේ පැත්තට දාගෙන තමන් මම මේකෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕන කියලා කල්පනා කරලා එයා නිදහස් වෙන කෙනෙකුත් ඉන්නවා එහෙම නැත්නම් මේ වගකීම් වලට අතහැරලා තමයි මම නිවන් දකින්න ඕන කියලා කල්පනා කරලා එයා පටලවා එහෙම නෑ ඒ වගකීම් මේ යුතුකම් ඒ ලෞකික සන්දර්භයේ තීද්දිම තමයි අපි ජීවිතේ තේරුම් ගන්න එහෙම නැතුව අපිට ඒක තේරුම් ගන්න බෑ. මම හිතන්නේ පැවිදි ජීවිතේට වැඩිය හොඳයි ලෞකික ජීවිතේ දුක් කම්පටලු තියෙන තැන මේක තේරුම් ගන්න. තේරෙනවනේ. දුක් කම්පටලු තියෙන තැන මේක තේරුම් කරගන්න පුළුවන්. මේක හරි යතුරු හරියට හොයාගන්න ඕන. නිවන කියන්නේ මොකද්ද? ස්වરૂපය මොකද්ද? දුක කියන්නේ මොකද්ද? ප්‍රහාණය කළ යුතු ධර්මතාව ටික මොකද්ද? වැඩි යුතු ධර්මතා කියන්නේ කුමක්ද කියලා අපිට ආධ්‍යාත්මය තුළින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙන්න ඕන. ආන්නේ අවබෝධය තුළින් ස්වාගෙන යන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සමයේම මේ නිරුම්මල් සුවඳහමමින් දේශනා කරන මිහිරි සද්ධර්මයේම අතර ඉඳලා 500ක් කඩාගෙන වෙනම යනවනේ දේවදත්තත් එක්ක. ඉතින් හිතලා බලන්නකො එහෙම මිනිස්සු හිටපු ලෝකයක්. රස විදෝමින් නිලුම්මල් සුවඳ හමන මුවෙන් මනහර මිහිරි නාදේ බැලුවාම ඇසිතිය නොහෙලා බලාගෙන ඉන්නත හිතෙන රූප සම්පත්තියෙන් යුක්ත බුදුහාමුදුරුව අතහැරලා අර යකෙක් වගේ දේවදත්තත් එක්ක යන 500. හැබැයි ඒගොල්ලෝ අවබෝධයටපත් කළා යාක් එක්කන් ආවා. ඒකර බුදු කෙනෙක් කොයිතරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවද නේ? තමයි තමයි මිනිස්සුගෙන් යුටි කාගෙන බැලුම් අහගෙන මොකද්ද මේ කරේ? අම්මා වරුන්ගේ දහසක් ළඟ තියෙන, තාත්තා වරුන්ගේ පියවරුන්ගේ දහසක් ළඟ තියෙන, තමන්ගේ දරුවට තියෙන සෙනෙහසෙන් ඒගොල්ලෝ වෙන කාට නැතිව තමන්ගේ දරුවට සෙනෙහසයි. එවැනි සෙනෙහසවල් දහස් කෝටි ගණන් එකට බැඳලා ඊට වඩා වැඩි බුදු කෙනෙක්ගේ තිබුණු දයාවල් කම්පාව ආදරේ මේ මිනිස් සමාජයට. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ හැමදාම නම් දෙන්නේ ඒ උද්දේශික භාවය. ඉතින් බුදුහාමුදුරුව බලනවද, බුදුහාමුදුරුව ගිලම්පස වළඳනවද, බුදුහාමුදුරුව මල් ගන්නවද? නැති වෙන්න පුළුවන්. නමුත් මේ විශ්වයේ ගුණ සුවඳ, ගුණ ශක්තිය තියෙනවා, ගුණ කදම්මේ තියෙනවා. මේ ගහකොළ අඳුරන, මහ පොළොව අඳුරන මේ සම්මා සම්බුද්ධත්වයේ කියන ශ්‍රේෂ්ඨ පදණිය මොන වගේ හදවතක් තුළ, මොන වගේ මිනිස් సంతානයක් තුළ නිර්මාණය වෙච්ච දෙයක්ද කියලා මේ මහ පොළොව දන්නවා. මොකද මේ මහ පොළොව බුද්ධත්වයේදී ගිගුම් දෙමින් කටයුතු කළා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරද්දී ගිගුම් දුන්නේ. ඒ කියන්නේ මහ පොළොවත් හිරි වැටෙන වැඩක් මේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑව සලකනකොට මහ පොළොවත් ගිගුම් දෙනවා. අදිස්ථානයේ සිද්ධ ඒ වගේ. ඒ නිසා ඒ මහ පුදුම විශ්වයේ ශක්තිය බලයන් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. ඉතින් අපි මේකට කිසි වෙලාවක හේතු දක්වන්න එපා. අපිට බෑ, අපි ගිහියෝ, අපිට මෙහෙමයි කියලා. පුළුවන් කියන අවකාශයේ කොහොම හරි හදාගන්න උත්සාහ කරනවා මිසක් බෑ කියන තැනට සාධක එකතු කරගන්න එපා. අපිට වෙන සමාන කෙනෙක් කතාවක් කරගෙන ඉන්නේ දැන් පොඩ්ඩ බෑ කියන තැනට සාධකයක් හදාගන්න හදා. ඉතින් බෑ කියලා එක සාධකයක් හදාගෙන ඉන්න තැන හොඳ නම් කමක් නෑ. හැබැයි ඉන්න තැන අවධානම අනුතුරු 10ක නම් ඒකස්සයි. අපි හිතන්නේ සාමාන්‍යයෙන් අපිට තව ආයුෂ ගොඩක් තියෙනවා. එහෙම නෙවෙයි හිතන්නේ. ආයුෂ ගොඩක් තියෙනවා දරුවා ඉස්කෝලේ යවලා, දරුවා විශ්වවිද්‍යාලය යවලා, දරුවා විවාහ කරලා දීලා, ඈ වයසට ගිහිල්ලා විස්රාම ගියාම අපි මේකට ඇවිල්ලා මේ විදියට ඉඳලා මෙහෙම ඉඳලා මෙහෙම ඉඳලා මැරෙනවා කියලා. එහෙම හිතලා පාට බහිනව බොටොක්ස් කියලා බයික් එක හැපෙන ඩොක්කලයක්. එහෙම වුණාද නැද්ද? වෙලා නැද්ද? වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්ලෑන් එක බොරු. ඒ ප්ලෑන් එක බොරු. කිසි තේරුමක් නැහැ. තමන්ට තමන් පිළිහිට කර ගැනීමේ අවස්ථාව තමන්ට තියෙනවා. තමන් අයින් කරන්න ඕන තමන්ගේ දෘෂ්ටිය. දෘෂ්ටියෙන් තොරව ධර්මයේ දිහා බලන්න. ධර්මයේ කවුරු කිව්වත් දේශනා කරත් එයාගේ தত্ত্বය, එයා කාන්තාවක්ද, එයා මේ නිවාසයේ නමද, එයා ස්වාමීන් වහන්සේ කෙනෙක්ද, එයා පොඩි ළමයෙක්ද කියන එක නෙමෙයි වැදගත්. තේරෙනවනේ? අපි ඒකට ගරු කරලා අපි තුල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි වික්ෂුන් වහන්සේලා හැටියට එහෙමයි. ඒ නිහතමානී ගුණය තියෙනවා අපි තුල. මට මතකයි මම මේ ධර්මයේ හොයාගෙන යන කාලෙක නුවර පැත්තේ මාතලේ පැත්තේ හා මේ එක පුජ්‍යලේ මෙහෙම ගිහි කහ මහත්තේ බණ කියනවා, භාවනා කරනවා, දේශනා කරනවා කියලා අර මේ මිනිස්සෙක් නිකන් එයාට හිතවත් කෙනෙක් කිව්වා. ඉතින් මම ධර්මයේ හොයාගෙන යන කාලේ නිවන ගැන කියනවායි අලුත් දේශනයක් කරනවායි කිව්වොත් මම හොයාගෙන යනවා. ඒ මගේ හැටි මම දැක්කේ නෑනේ, ධර්මයේ අවබෝධය නෑ මට. අවබෝධය ලබා ගන්න මම මේක ලෝකෙ පෙරලලා හරි හොයනවා. නැත්තම් මැරෙනවා. නිකම් මැරෙන්නේ නැහැ, හොයාගෙන මැරෙනවා නිසා. ඒ කියන්නේ මරණය එච්චර වැදගත් නැහැ. ඒක සිම්පල් ඉතේ හා ධර්මය අර දහම්ස රජු ඒකනේ. මරණය දෙවෙනි, ධර්මයේ පළවෙනි කියලානේ යපණින්. ඒ කන්නේ පල්ලෙහාට පහිනකොට යහා බන නොකිව්වොත් බ්‍රේක් ගන්න. ඒ හොඩ කවුණා කරන්න බලන්න. කන්ද වැද මුක් වැන්නට පස්සේ බ්‍රේක් ගන්න. බනපති කිව්වේ නැහැ ඒත් යකාගේ කටටම වැටෙනවා යා. එතකොට මරණයට ජීවිතේ කැප කරන තරම් තමයි ධර්මපද දහම් පදේ ඇහි. මේ ආත්ම සෙනෙහස තියෙනකන් ධර්මය දකින්නේ. මමත්වය මිය යා යුතුයි. මරණයටපත් විය යුතුයි මම දකින්න. ඒ නිසා ධර්මය දැක්ක හැම කෙනෙක්ම මිය ගියු කෙනෙක්. මරණයට පත් වෙච්ච කෙනෙක්යි මැරෙන්නේ. මැරිල තමයි නිවන් දකින්නේ. මැරිල තමයි නිවන් දකින්නේ. ඒ නිසා ධර්මය ඇවිදී අවබෝධ කරගත්තයි අවිදිනකොට මතක තියාගන්න එයා මේ දීපු කෙනෙක් කර ඇවිදින්නේ. අලුත් චින්තනයක් එන්නේ. මැරිච්ච කෙනා ඇවිදින්නේ. හොල්මනක් ඇවිදින්නේ. හොල්මනක් බණ කියන්නේ. ඇත්තට හොල්මන් වෙන්න කැමතිද? ආත්ම සෙනෙහස තමයි ඔය පස්සට අදින්නේ. ආත්ම සෙනෙහස අදිනවා. ආත්ම සෙනෙහය කියන එක හරි ප්‍රබල දෙයක් නේ. අම්මා මගේ ශරීරේ නේ මගේ. ඉතින් ඔච්චර ආසාවෙන්ද බලන්නේ මගේ මුළු තහඩු. මගේ දස් සෙට් එක. බොහොම ආසාවෙන් බලන්නේ අනේ මගේ දස් සෙට් එක. මේ මගේ මේ හැම ස්ක්‍රීන් එක ඔය මේ බලන්නේ ඒක හරි ප්‍රබලයි. ආත්ම සෙනෙහය නැතිද? හැබැයි සමහර අයට ඒ ආත්ම සෙනෙහය නැහැ. ඒක පලිබෝධයක් වෙන තරමට නැහැ. පලිබෝධයක් වෙන්නේ වැඩි වුණා. ගොඩක් වැඩි වුණා. දැන් පොඩ්ඩ කන්න බැරි වෙන්නේ ගොඩක් ලුණු වැඩි වුණාමනේ. ඒ වගේ. පලිබෝධයක් වෙන මට්ටමට යමක් එකතු වෙලා තියෙනවා නම් තමයි දුරු කරන්න ඕනේ. නැත්තම් ප්‍රමාණයට තිබ්බට ගැටලුවක් නැහැ. මම එක එක්කෙනාගේ දෙන පලිබෝධ බලලා කියන්න දුන්නා. ඈ? බාර්ගන තව කාලයක් බලපාලා ඊළඟ වැඩසටහනෙදි තමයි දැම්ම කිව්වොත් ඒ පලිබෝධ එකක් නෙමෙයි ටිකක් ලයිස්තුවක් කියන්නේ. ඒ කියන්නේ ටික ලයිස්තුවක් කියන්නේ කියොත් එහෙම කියන්නේ වැඩසටහන මදි වෙන කාලයක් කියන්නේ. ඊට අර ගොඩාක් දෘෂ්ටි කඩලා අවසාන දෘෂ්ටියට දෙකට ඇවිල්ලා මගේ ඉස්සරහට ආව අනිවාර්යෙන් ඒ දෘෂ්ටියට පහර එල්ල කරලා ඉදි වල කරනවා. ඇති කරවනවා. නමුත් ඉතින් දෘෂ්ටි ගොඩාක් තියෙනවනේ. දැන් අපි හිතමුකෝ රත්නපුරේ දිහා ඉන්න කෙනෙකුට මෙහෙදි මට අත දෙන්න බෑනේ. මෙතන මේ පඩිය ළඟට ඇවිල්ලා මේ පඩිය නැග ගන්න බැරුව වෙන්න කියලා නම් මට ටක් ගාලා අත දීලා උඩට ගන්න. ඉතින් ඒකයි ඔය විදිහට සමහර ප්‍රශ්නේ. නිවන් මාගේ එනවා මේ මග එනවා කියලා කොහෙද ඉන්නේ? තාම රත්නපුරේ. රත්නපුරේ ඉන්නේ. තාම හයිවේ එකට දැම්ම විතරයි. ආයෝ මේ නෝ මේ නෝ මේ නෝ කියලා කියන්නේ වෙන්නේ. ඉතින් මම වේගෙන් එනවා හයියෙන් එනවා එක එක පාරවල් වලින් එනවා හැමෝම එන්න. මම ඇවිල්ලා එක එක දුරවල් වලදී සමහර අය නතර වෙනවා. සමහර අය ගමනාන්තය දක්වාම පැමිණෙනවා. දුක හරියට තමන්ට දැනෙන්නකම් යන්නේ නැහැ. දැන් අපි රෝගියක් වුණත් එහෙමයි. උණ චුට්ටක් ආවට දොස්තර මහත්තයා බලන්න යන්නේ. චුට්ටයිනේ උණ තාබුද්ද බලන්න. උණ හැදිලා වේවුලනකොට තමයි යන්නේ දොස්තර මහත්තයා ළඟට යන්න කියලා ඔන්නේ. ඒ වගේම තමයි මේ සුන්දරි වල. දුක ඇවිල්ලා තෙරපිලා පටාචාරා කෙනෙක් වුණාම කිසා ගෞතමියක් වුණාම අඟුලි මාල වගේ පිස්සු යකෙක් වගේ වුණාම එන්න ඔයාගෙන යනවා. සාමෙන් වැඩන්නේ නැහැ. ඔක්කොම වැඩන්නේ නැහැ. දැන් ශාසනයේ ඉතිහාසයේ හිමද නිවන් දැක්කේ? ශාසනයේ ඉතිහාසයේ එහෙමයි තමයි නිවන් දැක්කේ. එක ප්‍රඥාවන්ත වෙන්න ඕන. දැන් සිද්ධාර්ථ කුමාරයාට වුණත් එහෙම සැපයි කියලා තිබ්බට එහෙම සැප නෑ. මතවාද ඔස්සේ නොයෙකුත් එරෙහිලි ඔස්සේ හරි කම්පන ගොඩක් තිබුණේ රජමාලිගා ඇතුළේ. යුද්ධ තියෙනවා, ආක්‍රමණ තියෙනවා, යුද්ධත් ගණනාවක් සැලසුම් කළා වම හිටියට සිද්ධාර්ථ කුමාරයා. යුද්ධ කරපු කෙනෙක්. යුද්ධ සැලසුම් කළා, යුද්ධ ජය අරගෙන හිටියා. නමුත් තව තව යුද්ධ, තව තව රටවල් අල්ලන්න මේගොල්ලෝ ප්ලෑන් කරනවා. එතකොට කලකිරුණා. මේ තියෙන දේ රැක ගන්නත් නෙමෙයි, මේ මිනිස්සු නිෂ්ඝාතන කරමින් තව රටවල් අල්ලනවා. විනෝදය. දුර්වල රටවල් අල්ලනවා, ශක්තිමත් රටවල් ලෙස. මේ දවස්වල තිබුණේ සජාතීන්ගේ සංවිධානය, ප්‍රජාතාන්ත්‍රිකවාද නම් බලන්නේ. ආයුධ කාටද වැඩිපුර දෙන්නේ? එළවල අල්ලනවා. දැන් ඔය සුද්ධ අල්ලගෙන ආවෙත් එහෙමනේ. ඉරුණෝපසේන අධිරාජ්‍ය හදන්නේ එහෙමනේ. අර පැත්තේ ඉඳලා මේ පැත්තටම අල්ලගෙන අල්ලගෙන ආවා. ආයුධ හදාගත්තේ කෙනා ඇල්ලුවා. ඉතින් මේක දිහා බලාගෙන ඉඳන කලකිරුණා. මෙයා එපයි කියලා කතා කරන්න ගියාම සිද්ධාර්ථගේ ඇඟට ගොඩ වෙනවා. බැනවදිනවා. දුර්වලයෙක් හැටියට සලකනවා. මොනවද මේ කාන්තාවක් වගේ හිතන්නේ, රණ වීරයෙක් වගේ හිතන්නේ කියලා ඔහොම කියන්නේ. හිතලා මේ යකුත් එක්ක ඉන්නවට වඩා හොඳයි කැලිගර යන කෙනෙක් දාලා ගියා. ඒ නිකම්ම නිකම් මේගොල්ලෝ දාලා ගියා නෙමෙයි. මේ මිනිසුත් එක්ක ඉඳලා මරු කනවටත් වැඩිය, පව් කර ගන්නවටත් වැඩිය හොඳයි මෙල් දාලා යනවා යන්න කියලා. එහෙම පරිසරයක් ඔබේ ගෙදර නැත්නම් ඔබට ගෙදර ඉඳන් මේක දකින්න පුළුවන්. ඉතින් ඒ දුකම විඳින්න ඕනේ නැහැ. තාත්තා අපිට හරිගස්සලා දෙන්නේ පරිසරය. දැන් තාත්තා විඳ දුක් පුතා විඳින්න ඕනේ නැහැ. තාත්තා පුත්වයිසිකලේ ගිහිල්ලා අකුරු විකුණලා, විද්‍යාලයක විකුණලා මෙයා ඔන්න පරිසරේ හැදලා දුන්නට පස්සේ පුතාට පුළුවන් ලොරිය ගිහිල්ලා අකුරු විකුණන්න. විද්‍යාලයක විකුණලා දෙන්න හදලා තියෙන්නේ. ඒ දුක අපි විඳින්න ඕනේ. අපි ගිහිල්ලා ගහක් මුල මේ බඩ අනිත් පැත්තට එනකම් මේව කරන්න ඕනේ. මේ අපිට ෆෑන් එකක් යට ඉඳගෙන ඒ තාත්තා හදලා දීපු, බුදු පියාණන් වහන්සේ හදලා දීපු දෙයින් අපිට පෝෂණය වෙන්න පුළුවන් අවශ්‍ය නම්. කිම මොනෝ කරන්නද ඉතින් දකින්න TypeError නේද? දැන් නිවන දුන්නා, නිවන ගත්තේ නෑ. මෙතෙන්ද සිත යොමු කරන්න. යොමු කළාට පස්සේ මෙතන සක්කාය දිට්ඨියට ඉන්න බැරුව මෙයාව දඟලලා එළියට යනවා. තේරුණානේ? ධහමට දිගින් දිගට සිත යොමු කරන්න අර අභ්‍යන්තරයේ තියෙන සක්කාය දිට්ඨියට ඒක ඔරොත්තු දෙන්නේ නැතුව තුනෝ. උදාහරණයක් වශයෙන් අපි ගොය නයි එහෙම එලවන්නේ කොහොමද? බුලක් එහෙම තිබ්බහම අපි බුලට ආපු දෙයක් ගන්නවා. අපි දෙපරි මොනවාරි මොනවා ලික්විඩ් එකක් මොනවා හරි දැම්මහම අර ගුලින් සතා එනවනේ නේ, එළි උඩට එනවා. වතුර හරි දැම්මම වතුර ගුරුවනෝ ඒ සතා උඩට එනවා. උඩට එනවා දුවනවා. ආන් මේ වගේ දෙයක් තමයි ඔබ ධර්මයේ හරියට නුවණින් මෙනෙහි කරගෙන යනකොට ඇතුළේ ඉන්න එක්කෙනා ඉන්න බැරුව දඟලලා එනවා. ඉතින් මම ඒ මේ ඇතුළේ ඉන්න කෙනාවට උඩට එන්න වතුරක් කරනවා වගේ දෙයක් තමයි මේ බණ කියන එක. උවහම ඉතින් දඟලලා උඩට එනවා. ඉතින් මම පරිස්සමෙන් වතුරක් කරන්නේ මොකද? මම උඩට ආපු ගමන් මාව කාලා ගියොත් එහෙම කියලා. ඒකත් පරිස්සමෙන් ඉන්නවා. උඩට ආපු ගමන් එකපාර මාව කාලා දිවුවොත් එහෙම කියලා. ඉතින් එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. මොකද අර මෙයාගේ මේ සක්කාය දිට්ඨිය උඩට එනකොට සමහර අය අර මමත්වයෙන් තොර වූ පැත්තට එනවා. මේ පුජ්‍යල ශරීරය සමහර අය ඒව මමත්වයෙන් තොර වූ පැත්තට නෙමෙයි කෙලින්ම වැටෙන මමත්වයෙන් යුක්ත පැත්තට. යුක්ත පැත්තට වැටිච්ච ගමන්ම කෙලින්ම මගේ ඇඟට එන්නේ. කෙලින්ම හාමුදුරන්ගේ මොකක් හරි දෝෂක්. එක්කෝ මගේ දෝෂක් නැත්තම් මේ හතරගම් පලාතේ ඉන්න හාමුදුරු කෙනෙක්ගේ හරි දෝෂක් කියනවා. එහෙම නැත්තම් ඉතිහාසයේ ඉඳපු හාමුදුරු කෙනෙක්ගේ හරි දෝෂක් කියනවා. දෝෂක් කියමින් මට පහර දෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ මමත්වයේ පැත්ත ගත්තෝ. ඉතින් මඤ්ඤමාණය අමඤ්ඤමාණය. මමත්වයෙන් තොර වූ පැත්ත, මමත්වයෙන් යුක්ත පැත්ත. ඒ නිසා මමත්වයෙන් යුක් නොවූ පැත්ත නැව දිස්සෙම අපි සිහිය පවත්වන්න ඕන, වැටෙන්න ඕන. මේ ධර්මයේ පින්නතුනේ මෙහෙම මේ ශනිකව පුටුවක් තියාගෙන ශනිකව අවබෝධ වෙන ක්‍රමයක් ලොකු ප්‍රවක්වත් හදලත් නැහැ, කරන්නෙත් නැහැ. අපි තමයි මේ උත්සාහ කරන්නේ කොහොම හරි මේ මහා විශාල දේ සරල කළා, හරිම සංක්ෂිප්ත කළා, කොහොම හරි මේ මහා කරුණාවෙන් මේ ඇත්තන්ට මේක කියලා දීලා අවබෝධ කරවන්න ඕනේ කියන මහන්සිය. වෙන රටවල්වල පවා කියනවා මේකට මහාන වෙන්න ඕන, කාලයක් පිළිවෙත් පුරන්න ඕන, හෙමින් හෙමින් ගුරුවරයා බොහෝම චුට්ට චුට්ට වැඳලා කියලා ඉල්ලුවොත් තමයි දෙන්නේ වචනයක්, නැත්තම් දෙන්නේ නැහැ. අපි වෙන වෙන භාවනාවල් හදාරද්දි ඒත් එමේ අවුරුදු ගණන් ගිහිල්ලා ගුරුවරයාගේ පඩික්කම් හොදලා වැසිකිලි හොදලා ඉඳලා මේ කළා කුටි අතුපතු ගහලා උදේට මල් පූජා කළා ගුරුවරයාට, දවල්ට ආයි මල් පූජා කළා
ගුරුවරයාට.
හ්ම්. තියෙනවා. එහෙම තියෙනවා. ඒක ඉතින් විවිධ භාවනා කරන හරියට දකින්න හම්බුන්නේ නැහැ. පස්සේ ඉතින් අර පංචිකාවත්ෙන් කෑලි හොයාගෙන එකට අමුණල පුටුව හදාගත්තා වගේ ඇතහැරියේ මත් එහෙන් ඇණයක් හොයාගත්තා, මෙහෙන් ඇඳ හොයාගත්තා, හටින් වැල් ටික හොයාගත්තා, මෙහෙන් කකුල් හතර හොයාගත්තා, මේ ඔක්කොම එකතු කරලා ගැහුවා පුටුව වැටුණා. කොහොම හරි හැදුණා. තිබුණේ කෑලි එකතු කරලා හැදුවා. දැන් පින්නතුන්ටත් යම්කිසි නිවන කියන මේ නිවහන හදාගෙන ඇති පොඩි පොඩි තේවල තව තියෙනවා. සමහර අයගේ බිත්ති බඳින්න තියෙනවා, වහල සෙවි කරන්න තියෙනවා, සමහර අයගේ වහල විතරයි, සමහර අයගේ නිවන ජනෙල් දාන්න තියෙනවා, ටයිල් කරන්න තියෙනවා, ෆිනිෂ් කරන්න, ඔය වගේ තැනවල වල ඉන්නේ සමහර දුවේ. ඉතින් දිගටම ධර්මය ඇසීම, මෙනෙහි කිරීම ආදී මේ දේවල් කරගෙන යද්දී ඒ පරිවර්තනය ඇති වෙනවා. මේ නිවනේ හැම තැනම පෙන්වල තියෙනවා. නිවන අකාලිකෝ ධම්මෝ. මොකද අකාලිකයි කියන්නේ? මොකද තව හොඳට ඒක විග්‍රහාත්මකව එන්න ඕන. නිකම් මේ චූට්ට කාලයකට අවු වෙන්නේ. එහෙම කියලා හරියන්නේ නැහැ. හරි පුළුල්ව හා පරාසයක් තුළ විසිරෙන්න ඕන ඒක. නේ? දැන් අපිද කිව්වහම ලංකාවේ කියන්නේ මොකක්ද? ලංකාවේ කියන්නේ අඹගෙඩියක් වගේ එකක් හැඩයක් තියෙනවා. ඉතින් ඕක ලංකාවේ යාට පුළුවන්කම තියෙනවා පැතුරුණු විග්‍රහයක් කරන්න. යාට ගංගාවල් කීයක් තියෙනවද, දිය ඇලි කීයක් තියෙනවද, කඳු කීයක් තියෙනවද, ඈ වන කොච්චර තියෙනවද, ජනගහනය කොච්චර තියෙනවද, වර්ග ප්‍රමාණය කොච්චරද, ඔන්න ඔහොම විග්‍රහයක් කරගෙන යනකොට යා ලංකාව ගැන දන්නේ කියන්නේ ලංකාව ඒක අප විදියක් වගේ. ඒවනේ. ඒ නිසා මොකක්ද යකාලිකයි කියන්නේ? පැතුරුණු විග්‍රහයක් ඕන මට.
දැන් මේ
දවල් පැය 7 තව අනිත් පිළිතුර දෙන්න බලන්න. අපි ඔය ලස්සන කීමනක් තිබන්නේ. ඒක බුරුමේ සාමින් වහන්සේ කෙනෙක් ඉඳලා ඇවිල්ලා පිරිලට කෙනෙක් මෙහෙත් ඔක්කොම කරලා භාවනාවල් තුන කරලා යම් බුරුමේ යන්න ලෑස්ති. ඉතින් ධර්මයේ අකාලිකයි කියලා කිව්වා. මං කියන්නේ මොකද්ද අකාලිකයි කියලා කියන්නේ මොකද්ද කියලා අහුවා. ඊපස්සේ කිව්වා හරි වේගවත්. ඒ කියන්නේ බැරි වේගය. සරස්සල අවබෝධ වෙන්නේ. ඒකයි අකාලිකයි කියන්නේ කියලා කිව්වා. මම මහන්සියට කිව්වා සායනස බොහෝ දුක්ඛිතව ගොඩක් කාලයක් භාවනා කරලා නම් තියෙන තමයි දැන් බුරුමෙත් යන්න හදන හොයාගෙන මෙයාට හොයාගන්න බැරුව මම කෝ කාලේ උපරිමයේ නිශ්චලයි කියලා. කාලේ උපරිමයේ නිශ්චලයි. දැන් ලෝකේ තියෙන වඩා වේගවත් කාල නිර්ණයන් හොයාගන්න හඬේ වේගය ශබ්ද වේගය නේද? ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ආලෝකයේ වේගය ගන්නවා. ඒ වගේ ආලෝක වේගයේ ආලෝක වර්ෂ වලින් ගණන් හදනවා. තප්පරයකට සතක උච්චත 16 දාස් ගන්නත් උච්චත 16 ගන්නත් යනවා. ඒ වගේ හදනවා ඒක. ඉතින් ආලෝක වේගය. ඉතින් මේ මේ වේගයන් ගත්තාම කාලයෙන් ඔක්කොම කරන්න මනින්න මේ කාලේ මනින්න නෑ. ඒ වේගයේ උපරිමේ නිශ්චලයි. ඒ නිසා 25 වෙනි පැයේ වාසය කරන්න. ඔයගොල්ලෝ ඇවිල්ලා නැහැනේ කවදාවත් 25 වෙනි පැය හම්බුණා. නෑ අර ඔරලෝසෙ දිනවනේ නේද? එතන 25 කියලා වැටුන්නේ නැන්නේ. 23 වැටෙනවා ආයි එක. වැටිලා ආයි යනවා නේ. 24 වුණා යන්නේ නැහැ නේ. 24 වෙනකොට අනෙක් පැත්තට එක වැටෙනවා. විසි පස්වෙනි පැයට පැමිණෙනවා. ආර්ය ශ්‍රාවකයෝ වැඩ ඉන්නේ 25 වෙනි පැයේ. අර 24 දෙන්නේ. විසිවත් වෙනි පැයේ කතන්දරයක් කියන්න බලන්න.
අපි ඉන්නලා කරන කැටපිලේ මේ වෙලාවට මේ ඉස්සරහට නැතුව තන කියලා. ඒ කියන්නේ එක්ක කියලා ගන්න කාලයක් තියෙනවානේ.
පුතාලිය බනහන් නේද කාලේ. කොට ගන්න බලන්න මොකද පුතා ඔයගේ අදහස් මොකද 25 වෙනි පැයේ මතක් කරගන්න. කාලෙන් කරන්නේ. අර දෙන්නනේ 25 වෙනි පැය. ඉතින් මම බොරුවක් කියනවා නහනා ඔයාගේ දෙයක් කියන බොරුව. මෑණියන් තත්ත්වයට ඉස්සරහට දෙන්නේ මොකද්ද තේරෙන්නේ නැති බණක් කියනවා කියලා ඕ මේවා අත්‍යත්ත කරලා දාලා මෑණියෝ එන වෙන භාවනාවල් ගොඩාක් කරගෙන ගියා. පස්සේ ආයි වීසි කරපු පොත් අර අර මෑණියෝගේ ආයි අරගෙන ගියා. ආයි බලහන පටන් අරගෙන දියුණු කරගෙන යනවා. කවද ගහරි එහෙම තමයි මේ ප්‍රතික්ෂේප කරලා අයින් කරලා තිබ්බා. ආයි එනකොට හිතලා ආයි ගමන මගේ යනවා. අපේ යුතුකම අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළා කියලා අපේ ඒක සන්තෝෂයි. අවසාන යුග පුරුෂයාගේ මම කොච්චර වේදනාවෙන් මේක හෙව්වද මං වගේම වේදනාවෙන් දෙන දුක් විඳින මිනිස්සෙක් වේද අන්නේ මිනිස්සයාට මේ ධර්මයේ දෙනෝ හිමලද එලවලණක් ගිහිල්ලා දෙන්නේ. හැබැයි විශේෂයෙන් අවධාරණයෙන් කියන්න ඕන එක දෙයක් තියෙනවා. මෙච්චර සියුම් විදියට සරල විදියට කරුණාවේ කිසි කෙනෙක් අපිට බල කියලා දුන්නේ නැහැ. අපි බොහොම දුක් ගැහැට විඳලා තමයි ධර්මයේ ස්වාමීන් වහන්සේ. අර දෙවෙනි පරම්පරාවේ ඉන්න දරුවන්ට තේරෙන්නේ නැහනේ තාත්තලා මොනතරම් අමාරු වුණාද මේ ගේ හදන්න. ඒගොල්ලෝ ඉදන්නේ හරි සිම්පල් අරයට දිනවා අපිට නෑ අරකද මේකද මේව කියලා. ඒගොල්ලෝ අර එහේ මේ මේවා පොඩි පොඩි සමහරලාට විනෝදාංශ කරන්න මේවා විකුණලා වේදන් කළා හරි මේ කළා බින්දුවට වැටුණාට පස්සේ ඔන්න බලනෝ දැන් ආයි ගොඩේ ඉන්න අර කලින් අපි මෙන්න බලනකොට හරි අමාරුයි. මාසෙට වැටුප 30,000යි 40,000යි. එතකොට අපි විනාශ කරේ මාසෙට ලක්ෂ ගණන් විනාශ කරා. ආ දැන් ඒව එකතු කරන්න එකතු කරන්න නාකි වෙනකන් යනවා. අන්න ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ මේ කොච්චර හම්බ කරන්න අමාරුද කියලා. ආන්න ඒ වගේ තමයි. මේ බොහෝ අමාරුයි බුදුරජාණන් වහන්සේ හරි හම්බ කරලා තියෙන දේ. මහරහතන් වහන්සේලා හරි හම්බ කරලා තියෙන දේ. ආදී ශ්‍රාවකයන් හම්බ කරලා තියෙන දේ උපරිමයෙන් අපි ගෙනල්ලා දුන්නාම ඒ ගැන අගේ තියෙනවා. දැන් දවසක් දරුවෙක් ඇවිල්ලා කියනවා බලන්න අපේ අම්මා අපිට කිසිම දෙයක් දුන්නේ නැහැ හාමුදුරනේ කිව්වා. මොකද්ද දුන්නේ? හා කියන්නේ අර ලොගේ කොට ගියයි BMW එකයි විතරයිනේ මට දුන්නේ කිව්වා. ඉතින් මං කෝ යකෝ මදිය. ඒක මදි වෙලා. ඔව් ලොගේ කොට අක්කර භාගයේ විතර ගයක් හම්බෙලා දෙනවා BMW එකක් හම්බෙලා දෙනවා. එච්චර මොන දුන්නේ? අපිට මොනවද දුන්නේ කියලා. මං කෝ කන්නාඩි ඉස්සරහට ගිහින් බලන්න. දුන්නේ නැහැ. මේ රාජපේ නායේ කන දිව දාසේ කවුද දුන්නේ කියලා අහන්න. අම්මා තාත්තා මේ දුන්නේ කියලා එතකොට කල්පනා වෙනවා. ඉතින් අර ඒ වගේ අපිට මේ ධර්මයේ තියෙනවා. දැන් තියෙන නිසා අගේ නැහැ. නේ අපිට හෙටත් අහන්න පුළුවන්, අනිද්දාත් අහන්න පුළුවන්, අපිට කොහෙන් අහන්නත් පුළුවන් කේකේ ඉන්නවා. ඒක පින්නතුනේ හරි පුදුම අපි ළඟ තියෙන දෙයක් තමයි. දැන් මේ පින්නතුම රටවල් වල යනවා. රටවල් වල ගියාට පස්සේ හරියට බලනවා. මොකද ඒගොල්ලන්ට හරියට තනිකම කවස්සල්ල පාළුව මේ කොමත් දැන්නා විවේකයේ තියෙනවා. මේ වගේ අර ඔළුව නරක් වෙන්නේ සංස්කෘතියන් වලින්, නොයෙකුත් බැඳීම් වලින්. මේ මිනිස්සුන්ට නෑ මේ මල ගෙවල් නෑ, මගුල් ගෙවල් නෑ. ඒ නිසා මිනිස්සු බනහන නිවන් දකින්න. මේ හරි බයෙන් ওই මිනිස්සු එක්කෙනෙක්වත් යන්නේ අර මල ගෙදරට ගරු කරන්න ඕන කියන නිසා නෙමෙයි යන්නේ. අර ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටික තරහ වෙයි කියලා. ඒකට යන්නේ අර මැරිච්ච මිනිස්සුන්ට ගරු කරන්න නෙමෙයි යන්නේ. මම නම් යන්නේ තරහ වෙනවා තමයි. මම යන්නේ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි මගේ දේවල් වලට දෙන්න තියෙන්නේ. ඒක එහෙම ඕනේ නෑ. මම පුරුද්දක් වශයෙන් මේක දෙන තේරුම් ගත්තාම එන්නේ දැන් මම කියන මම මලමිනී වලට බණ කියන නෙමෙයි ජීවත් වෙලා ඉන්න අයට බණ කියන කෙනෙක්. ඒ නිසා ජීවත් වෙලා ඉඳී ඇවිල්ලා හොන්නම් බණ ටික අහන්න තේරුම් ගන්න එතකොට මම බණ කියන්න මලාට පස්සේ ඉතින් කන් ඇහින්නේ මම ඇහින්නේ. ඒවෝ මෙක්මනින් ඔබ සුද්ධ කරලා දාලා අයින් කරා. මලමිනී ඉස්සරහ තියාගෙන මොකදද නිකන් මේ කරන්නේ. ඉතින් මේ ඉන්න කවුරු හරි මලක් ඒකත් එකම තමයි. අපි වුණත් මේ පඤ්චස්කන්ධේ මලහට පස්සේ කරන්න තියෙන්නේ. ඒ ධර්මයේ ඕනනම් පිළිගදෙන එක නැත්නම් ඒක කොහට හරි දාලා සුද්ධ කරලා දානවා. කොහොමද? අද ගහනකින් දෙරෙන්නේ නේ මිනිස්සු කොහොමත් කවුරු හරි කරනවා. නගර සභාවෙන් හරි ගන්න. ඒ නිසා ඒකෙන් බය වෙන්න ඕනේ නැහැ කවුරු. අපි මලාමත් එන එකක් නැහැ. මලාට පස්සේ කීර්ති නාම හරියට බලාපොරොත්තු වෙනවා. මොකදද නෑ නින්දා ප්‍රශංසා දෙකම අත්හරින්න. නින්දා ප්‍රශංසා දෙකම ගණන් ගන්න එපා. නින්දා ප්‍රශංසා දෙකම අයින් කරන්න. අන්න එයා තමයි 25 වෙනි පැයේ ඉන්නේ. දැන් සමහර අය ටිකක් ක්ලික් වෙලා තියෙනවා. විසිපස්සේ පැය තෙල් හැඩ ගහගෙන යන්න පෙරලගෙන යන්න සාරා. මේ ඥාන දර්ශන විසි හතර වෙනි පැය ඇතුලේ මෙහෙම ඔරලෝසු රවුම ඇතුලේ ගර්භයේ ඇතුලේ වැඩෙන දරුවා බිහි වෙන්න ඕන නම් 25 වෙනි පැයට යන්න ඕන. අන්න එතකොට තමයි අර 24 පැයේ ගර්භයේ සැකසුණු ළමයා එළියට එන්නේ. ඊට පස්සේ තමයි ලෝකේ දකි. ඔව්. එතන එතෙන් අතීතය ලැබෙන්නේ නැහැ, අනාගතය ලැබෙන්නේ නැහැ, වර්තමානයේ ලැබෙන්නේ නැහැ. ඊළඟට 24 පැයේ ඇතුළත තමයි තියෙන්නේ රාත්‍රිය, දහවල, උදෑසන, මධ්‍යාහනය, අලුයම, මධ්‍යම රාත්‍රිය ඔය කියන ඒවා තියෙන්නේ 24 පැයේ. කාලය මෙහානේ, කාලය මෙහා. 25 වෙනි පැය කියන්නේ ඒක. 25 වෙනි පැය අහුවෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට විතරයි. අනිත් අය ඔක්කොම ඉතින් ඔය කරත්තරෝදි තමයි යන්නේ 24යි. කරගෙනෝ ආයුධයට යනවා, එළට යනවා, ගුරුගුරුට යනවා, ආයුධයට යනවා, ගුරුගුරු ගන්නවා, ආයුධවල උනු.
ඒකනම්
කාලය වෙනසක් නැහැ
කියන්නේ.
කාලය තුල ඉඳගෙන අකාලික බව තේරුම් ගන්න බෑ. අකාලික බවට පරිවර්තනය වෙලයි අකාලික බව තේරුම් ගන්න. අඹගෙඩියක් ගහේ තියෙද්දි දිවේද රස කියන්න බෑනේ. අඹගෙඩිය කාලයේ රස කියන්න පුළුවන්. ඒ වගේම අකාලික බවට තම පරිවර්තනයේ උනොත් තමයි ඥානයෙන්, ගුණයෙන්, දර්ශනයෙන් අපිට මේ අකාලික භවයේ රස කියන්න පුළුවන්. ඉච්ඡර තේරෙන්නේ නැති දේවල් තමයි දෙන්නේ. නමුත් ඕක පස්සේ දුවගෙන යන්න ඕකට කියන්නේ දහම් ගැට පද. සංඝ ගැට කියලා කියනකොට දහම් ගැට කියලා කියනවා. දහම් ගැට කියන එකයි සංඝ ගැට කියන එකයි පස්සේ කොල්ලෝ පාවිච්චි කරේ කපටි වැඩ කරන අයට. ඒකට එහෙම පාවිච්චි කරන්න හේතුව තමයි ওই දහම් ගැටයි සංඝ ගැටයි ලියන්න හරි අමාරුයි. ඒ කාලේ කරන්නන්ගේ ඉන්න මතයක් තමයි. මොකද හරි අමාරුයි මේ විදර්ශනාත්මක ගැටේ. ඉතින් ඒ නිසා අමාරු ගැට ගන්න පුජ්‍යලේකට කියන්න පුරුදු වුණා ඔය හාදේ දහම් ගැට කාර්යය. දහම් ගැට කාර්යය කියවුවොත් ලියන්න බැහැ. ඈ ඔව් ඒකනේ. දැන් රහත් වෙන එක අද කාලේ කරන්න බැරි නිසා මිනිස්සු ඒකටත් හදාගත්තා. මට ඔය වැඩේ අරහන්. ඒ කියන්නේ කරන්න බෑ වැඩේ. යාරි ෂෝ කොල්ලෝ ඉන්නේ නේද? දවසක් අර මාළුලැල්ල ළඟ කොක්කක් එල්ලන්න හදනවා කොක්ක එල්ලිල්ල අරහන් කිව්වා. මම බැලුවා මොකද කියන්නේ? කොක්ක එල්ලිල්ල අරහන්. එයාට කොක්ක එල්ල කරා. ඉතින් මං කල්පනා කරා මේ මිනිස්සු පවුරු ගන්නවා මේ බුදුජානක වහන්සේ කෙනෙක් කලේ කරන්න තියෙන උදාහරණ වචන නොදැන අගක් වුණා දන්නතු පාවිච්චි කරනවා. හවු ඉතින් වැඩි හිතන්නේ නැති හින්දා අකුසල් අඩු ඇති. හිතාමතා හරි ඒ වචන හරි දුර්වලයි නැතිලුතු. අකාලික වෙනව නම් වෙන්න මම හිතන විදියට ටිකක් හරි අකාලික වුණේ නැද්ද මේ දේශනා තුල? වුණානේ. දැන් ටිකක් මොලේ තිබිච්ච මොලේ නෙමෙයි හෙන්නේ. එයා වෙනස් නිකන් මේ ඒලියන්ස් ලගේ වගේ මොලයක් හැදීගෙන එනවා නේද? ඒත් පරණ පාසකනෝ නැව පාසක මාතේ නේ නිකන් ඒලියන්ස් මොලයක් ටිකක් එන්න. ඒකට කියන ලෝකෝත්තර ඥානය. ලෝකේ නතර විශේෂ පද්ධතියක් වෙන පටන් ගන්න. ලෝකෙන සාපේක්ෂිත නො වූ පවතින ස්වභාවයේ තේරෙන දෘෂ්ටි මායාවෙන් ස්පර්ශ නොකරන ලෝකයක්. දෘෂ්ටියෙන් හසු නොකර ගන්නා වූ ලෝකයක් එයා ගන්න පටන් ගන්නවා. මුලින් නැතුව වාසය කරනවා. මුලින් මට නෙමෙයි. ඒ නිසා මොලේ විතරක් නෙමෙයි ඔලු ගෙඩියත් ඕනේ නැහැ. පංචස්කන්ධෙව ඕනේ නැහැ. පංචස්කන්ධෙව නැතුව වාසය කරන්න. පංචස්කන්ධෙව වාසය කරන්න. දැන් ඔයයන්ට අනිත්‍ය ගැන ප්‍රකාශයක් කරන්න කිව්වොත් රචනාවක් ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ? බලන්න කීපේකින් වචන කීපෙන් ලියන්න ඕන සුදු පාට කොළයක් දෙන හැමෝටම බෙදාගෙන යනවා කියලා හිතන්න. ඔය කොළේ ලියන්න ඕන අනිත්‍ය පිළිබඳව දෙකිය. විග්‍රහය ලියන්න. මොකක්ද අනිත්‍ය ගැන විග්‍රහය? තග්ගල් කියන වෙලාව විතර. නිත්‍ය කියලා ගන්න. ඒකද ලියන්නේ කොළේ? ඊළඟට ඊළඟට නැසෙන සුළුයි කියලා ලියනවා මේ පොලේ. ඒ තාම කියන බර තැනින් තැන හැර නැගිටලා කියන්න අදහස් කීප. මොකද අනිතේ? ආ හේතුවක් නිසා ඇති වෙන දෙයක් වෙනස් වෙවි පවතිනවා කියලා කියනවා. තව මද හරින් කවුරු හරි කියන්න. ඔකේ. මොකද අනිත් එක? මොකද ඒකෝ ලියන්නේ අනිත්‍යතාවය පිළිබඳව රචනාව මොකද ලියන්නේ? මම පොඩි කාලේ මහවදන්ත ලිව්වා මම පන්තියේ පළවෙනියා කියන රචනාව. ලියන පන්තියේ නායකයාට පළවෙනියට තියෙන කරදර ටික ඔක්කොම ලියලා මම අවසානට ලිව්වා. පළවෙනිය නූලට ගවන්නේ යන්තම් පාස් වුණොත් ඇති කියලා. ටීචර් තද වෙනවා. ඇල්විසිය මොල්ලක් අරන් ඇවිල්ලා මට කියනවා. මගේ පොඩි කමට කියන කතා කියලා. වින රටකන මං අහුරාන පයවස්තරදී මේ විදියට මේ යගා මහ දාර්ශනිකයෝ මූ අරගෙන යන්න ඕන අධ්‍යාපන සංශෝධනය කරන්න කියලා මම වරන් යනවා. නමුත් ලංකාවේ එහෙම නැහැ නේද? ඒ නිසා ඔය ක්‍රිෂ්ණමූර්ති කියලා ඒ වගේ කෙනෙක් හම්බෙලා ඇමරිකාව සෑහෙන ප්‍රයෝජන ගත්තේ මිනිස්සුගේ අධ්‍යාපන ශිස්ත්‍ර හදාගත්තා. ලංකාවේ එහෙම කරන්නේ නැහැ. ඉතින් ඔය අනිත්‍යතාවය පිළිබඳව ওই විදිහටම ගුරුවරයෙක් මේ යුරෝප රටවල ගිහිල්ලා මේ මේ විශ්වවිද්‍යාලයේ කෙනෙක් මහාචාර්යවරයෙක් ගිහිල්ලා අහලා තියෙනවා අනිත්‍යතාවය පිළිබඳව ඔබ අදහස් කරන අදහස මේ කොලේක ලියලා ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් හැමෝටම දුන්නා කොලේ දුන්නා. ඔහු ලියලා එක එක තාලේ අනිත්‍ය පිළිබඳව විග්‍රහ ලියලා ගෙනල්ලා දුන්නා. පිටුව දෙක තුන ලියලා දුන්නා. එක ළමෙක් ගෙනාව හිස් කොලේ. ඉස්කෝලේ ගියාලා දුන්න. එතකොට ගුරුවරට ඇහුවා. ඇයි ඔය අනිත්‍යතාවයට කැමති නැද්ද? දැන් සමහර අය ඉන්නවනේ මේ සබ්ජෙක්ට් එක ගැන හිතන්න කැමති නැහැ. ඔය කැමති නැද්ද? නෑ මිස්සම කැමති නෑ. ඇයි මොලින්? ඔක. නෑ සෝක තමයි අනිත්‍යතාවය. ලංකාවේ ගැන නේද බුද්ධාගමෙන් තමයි වෙනත් ජාතික කෙනෙක් අනිත්‍යතාවය ගැන එච්චර තියුණු මානෙකින් බැලුවා. ඔබ තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. ඒකේ කතාවේ සන්දර්භයේ තියෙන දේ වත් ඔබට තේරෙනවද? තේරෙන්න නම් ඔබ මහා මහා සද්ධර්මය කරන්න ආහා ශ්‍රවණය කරන්න. අප්‍රමාදී නිරන්තරයෙන් බුදු කෙනෙක් මතක් කරපු දේවල් තමයි ප්‍රමාදේන සම්පාදේද. අප්‍රමාදී මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන පස්සේ මලක් තමයි. තේරුම් ගත්ත අයට නම් හැපි. තේරුම් ගත්තේ නැති අයට ඉතින් මේ ටික දුක් විඳින්න වෙනවා. මැරෙනකම්ම කන්දෙන් පල්ලෙහාට බයිනකම් බඩපදේ ඇහෙන්නේ නැහැ. කන්ගොලින් එහෙම පල්ලෙහාට බයින්න බා ගියලා. මේ ආධ්‍යාත්මය තුළ ආත්ම සෙනෙහසින් උච්චම අවස්ථාවට ගිහිල්ලා මරණය කියන තැනට තමම්ම නිකන් සියල්ල අත්හැරෙනවා කියන ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. අසන්නකොට මම මේවා අත්හරිනවද නැද්ද කියන තැනට එනවා. ඔව් මම මේක අත්හරිනවා කියන තැනින් අන්දෙන් පල්ලෙහාට පයින් යනදී තමයි අර සියලු සංඥා දෘෂ්ටි වලින් ඉවත් වෙලා සියලු ඉන්ද්‍රයන්ගෙන් ඉවත් වෙලා විනය පුත්ත වූ අකාලික 25 වෙනි පැයෙන් අවදි වන්නේ. දැන් මෙහෙම හරි අහන්නේ මෑණිවරු මේ පසුබිම හදලා තියපු නිසා. කාලයක් ටික ටික මේ ඇත්තන්ට බණ ධර්මයේ අහන්න සලස්වන්නේ නැත්තම් මේ කතාව පිස්සු කතාවක් නෙමේද? තනිකර පිස්සු කතාවක්. මේක කියන්න බෑ. මේක හිමින් අර පරිසරයක් හදාගත්තු පිරිසකට කියනව ඇරෙන්නේ. අලුතෙන්ම පිරිසකට මම බණ කියන්න ගියොත් එහෙම වෙනවම බණ කියන්නේ අහලා බලන්න ගුවන් විදුලි බණ නෑ. ගාතාවක් කතාවක් කියලා මේ අතුම පැලඳුම පවතින සාර්ථක ආර්ථිකය ඔය වගේ දේවල් ටිකක් කියනවා සර්. කියන්නේ පරමාර්ථ ධර්මයේ. ඇයි? මේ මිනිස්සුන්ට ඒක දරා ගන්න බැරි සමාජයකට ඇයි අපි එහෙම කරන්නේ? දැන් මම පොඩි මොන්ටිසෝරි ස්ටෝරි ළමයින්ටත් පොඩි පොඩි දේශනාවල් වලට පාසල් වලට යනවා. ඒගොල්ලන්ගේ කතා කරන විදිහට අපි දෙන්නේ කතා කරනවා. මුතු මේ දැන් මම දැක්ක දවසක් මේ මන් යන දේශනේට කලින් දේශනේ මහාචාර්යවරයෙක් කියන අධ්‍යාපනික මොකද උපදේශකවරයෙක් ඇවිල්ලා කියවනවා 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 ළමයි කෑ ගහනවා කෑ ගහනවා මං කල්පනා කරා මේ යකා අධ්‍යාපන උපදේශකවරයා. ඉතින් මම ගියා. ගියපු ගමන් ඇහුවා ළමයි හුස්ම ගන්න කොහෙන්ද? නායෙන් කිව්වා. ආ දැන් බලන්න හුස්ම ගන්න ඉහලට සකන් අපාලට දැන්. ඉතින් මං ඒ ළමයිත් එක්ක බහනාවක් කළා. ටීචර්ස්ලා කියනවා මේ කවුරුත් ඇවිල්ලා දේශනා කළා ඔක්කොම ටික උගත්තු. ඔක්කොම ගෑ ගැහුවා ළමයි. ඔබ හසේ ආ මීන් කියන හඬක් නැහැ. ඉතින් ඒකයි ක්‍රමය, ඒකයි වැඩ පිළිවෙල. ඒකයි තියෙනවා. එහෙනම් කාලය අවසන්යි. අපි වෙනුවෙන් ඒ සියලු දතු වන්දනාවලට සවන්ෙන් කියලා වෙනේ අපි ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතිවන්ත වෙන්නේ මොකද දැනෙන්නේ? මට මොකද දුන්නේ? නේද? ඒ නිසා මේ වැයන් ධර්මයේ ගමන් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි බුද්ධ ගෞරවය, ඒක තමයි ධර්ම ගෞරවය, ඒක තමයි අපි වෙත කරන සංඝ ගෞරවය. ලොකුම දානය ධර්ම දානය. ධර්මයෙන් අපි දානය කළා. ඔබ දානයෙන් පෝෂිත වන්න, ඒ පෝෂණයෙන් අවදි වන්න, ඒ පෝෂණය තව කෙනෙකුට ලබා දෙන්න ධර්මයෙන් සැනසෙන්න. හැම දිනාටම වාසනාව භාග්‍ය සැනසීවා.